ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
මේ මාසේ අවසාන සඳුදා දවසේ අපි හමුවන්නේ ඉතින් ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්නණය කරලාගෙන එන මිනිත්තු කිහිපය දිගහරින්නයි සූදානම් වන්නේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිම සුමෙන් SBS සිංහල ගුවන්විදුලියේ. සුපුරුදු විදිහටම අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අයිබෝන් සුබෝදසනක්.
සුබෝදසනක් පොදුර.
හොඳයි මනෝජ්, අපි මේ දවස්වල විශේෂයෙන්ම කතාබහ වෙන මාතෘකාව කොවිඩ් සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වයේ බරපතලකම වුණ ආකාරයටද අපිට වාර්තා වන්නේ, සහ විශේෂයෙන්ම මරණ සංඛ්‍යාව, මරණ අනුපාතය, ඒ වගේම ආසාදිතයන්ගේ ප්‍රමාණය, සංචරණ සීමා, මේ ආකාරයේ බොහොමයක් දේවල් අපි කතාබහ කරමු. ආරම්භයක් ගමු අපි කොවිඩ් 19 පිළිබඳව ලංකාවෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන්.
මදර, මේ වන විට රටේ සංචරණ සීමා පනවලා තිබෙනවා. අද 31 වෙනිදා අද දිනේ යම් සංචරණ සීමා ලිහිල් කරාවි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මීට පෙර ලිහිල් කරපු අවස්ථාවේ ජනතාව ටිකක් වැඩි වශයෙන් වෙළඳ සැල් ආශ්‍රිතව ඒකරාශී වීම හේතු කරගෙන අද 31 වෙනිදා එවැනි සීමා ලිහිල් කිරීමකට ඉඩ නැහැ. යනුව ලබන මාසේ 7 වෙනිදා වෙනකන් ඉදිරියටම සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. පෞගේ කාලයේ දිගින් දිගටම කොවිඩ් ආසාදිතින් වාර්තා වීම, එය දෛනිකව වාර්තාවන ආසාදිතින් ප්‍රමාණය වැඩිවීම, මෙවැනි කරුණු පදනම් කරගෙන සෞඛ්‍යංශ විශේෂයෙන් නිල්ලීමක් කළා. සති දෙකක්වත් අපි රට ඇතුලේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමක් හෝ සිද්ධ කළ යුතුයි කියලා. ඉතින් ඊට ප්‍රතිචාර දැක්වීමක් විදිහට තමයි මේ සටහන් වෙන්නේ. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළව යම් චක්‍රලේඛයක් පවා නිකුත් වෙලා තියෙනවා. ඇතැම් ආයතන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකම බස් රථ ධාවනය, දුම්රිය ධාවනය, කියන්නේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. නිවසින් බැහැරට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ජනතාවට යනුව බැලුවොත් යම් සංචරණ සීමා එකක් දැඩිව ක්‍රියාත්මක වන කාල සීමාවක් මේ කාල සීමාව. දැන් පෙරේද දිනේ මරණ 36ක් සහුරු කරලා තිබුණා. ඒ අනුව දින කිහිපයක් තුළ සිදුවන මරණ වුණත් දෛනිකව එවැනි ප්‍රමාණයන්ගෙන් දැන් මරණ සහුරු කිරීම සිද්ධ වෙන යනුව පෙරේද දිනේ මරණ 36ක් වාර්තා වීමත් එක්ක සමස්ත මරණ ගණන 1441ක් හැටියට සටහන් වුණා. ඒ වගේම කොවිඩ් ආසාදිතයින් 2800 ඉක්මවලා ඊයේ දිනේ සහුරු වෙලා තිබෙන යනුව 183,452ක් කොවිඩ් ආසාදිතයින් සමස්ත වශයෙන් දැන් රට තුල හඳුනාගෙන තිබෙනවා.
හොඳයි, මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ දවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. අපි දැන් අවස්ථාව ලබා ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාගේ අදහස් වලට.
මේ වෙනකොට දෛනික මරණ සංඛ්‍යාව මධ්‍යස්ථාගයක් ගත්තොත් එහෙම 25කට ආසන්න සංඛ්‍යාවක් වෙනවා. ඒ 25කට ආසන්න සංඛ්‍යාව අපි මාසෙකට සාමාන්‍යයෙන් ගණන් බැලුවොත් 750කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. දිනකට රෝගීන් 20-40 අතර සංඛ්‍යාවක් මිය යමින් පවතිනවා. ඒක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් අපි දකිනවා මේ අවස්ථාවේදී. රෝගී සංඛ්‍යාව උත්සන්න වෙනවත් එක්කම මරණ සංඛ්‍යාව වැඩිවීමකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේක පාලනය කරගන්න නම් මේ සංචරණ සීමා පැවැත්වීම, නැත්නම් සංචරණ සීමාව හරියටම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.
හොඳයි මනෝජ්, අපි ඊළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. මේ වන විට විවිධ ප්‍රදේශවල විවිධ ගැටලු වාර්තාවනවා. ජනතාව තවමත් පැමිණිලි කරනවා. ඒ අතරතුරේදී ඇතැම් ප්‍රදේශවල ඉතාම පිළිවෙලට මේ වැඩපිළිවෙල කරගෙන යන ආකාරයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ අතරතුරේදී විවිධාකාරයේ දේශපාලන බලපෑම් එල්ල වෙනවා, රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑම් එල්ල වෙලා තිබෙනවා කියලා ජනතාව මැසිවිලි නගනවා. සමස්තයක් විදිහට අපි කතාබහ කරමු ලංකාවේ කොවිඩ් 19 එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්.
දැන් විශේෂයෙන්ම චීනයෙන් ලැබුණු සයිනෝෆාම් එන්නත් කිරීමේ කටයුතු තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. මේ අවසාන වශයෙන්ුත් චීනයෙන් 105,000 සයිනෝෆාම් එන්නත් ප්‍රමාණයක් ලැබුණා. ඒ එන්නත් මාත්‍රා 125,000ක් නැවත ජනතාවට ලබා දීම ආරම්භ කරා. කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 50,000ක්, ගාල්ලට 50,000ක්, මාතරට 25,000ක් වශයෙන් මේ 105,000ක් අවසාන වශයෙන් ලැබුණත් ඉන්න 375,000ක් සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මැස්සසනිකා එන්නට ලැබුණු ප්‍රමාණය ලබා දීලා සිද්ධ වුණු තත්ත්වයක් සැලකිල්ලට අරගෙන වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට යම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා. දැන් මේ වෙනකොට සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් ලංකාවට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ආධාර විදිහට තවත් එන්නත් මාත්‍රා මිලියන 3ක් ජුනි 15 විතර වෙද්දි ලංකාවට ලැබෙනවා කියලා වාර්තා වුණා. ඒත් එක්කම ජුනි මුල් සතියේ මේ සියල්ල ලැබෙන්න නියමිත වෙලා තියෙනවා. ඒත් එක්කම මේ සයිනෝෆාම් එන්නත සම්බන්ධයෙන් සිදු කරපු පර්යේෂණයක වාර්තාවක් නිකුත් වෙලා තිබුණා. තුන්වනාදීරේ රසායනික පරීක්ෂාවක ප්‍රතිඵල එළිදක්වලා තියෙනවා ඇමරිකානු වෛද්‍ය සංගමේ. ඒ වාර්තාවෙන් සඳහන් කරපු කාරණාත් එක්ක ලංකාවේ චීන තානාපති කාර්යාලයත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඒකේ සඳහන් කළ තුන සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14කින් පස්සේ COVID-19 ආසාදනය වෙලා බරපතල තත්ත්වයට පත්වීම 100%කින් වළක්වාලනවා කියලා. ඊට අමතරව කොරෝනා වෛරසයට එරෙහිව 78.1%කින් ප්‍රතික්‍රියා කරනවා කියන තොරතුර ලබා දීලා තියෙනවා. ඒත් එක්කම අපිට ඉන්දියාවෙන් වාර්තා වෙනවා යම් විදිහකට අර මික්ස් මැච් ක්‍රමයට ඉන්නත් 2කින් මාත්‍රා ලබා දීම ඉන්දියාවෙත් ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ කොවිෂිල්ඩ් දෙන්නත නොලැබුණොත් මොකද කරන්න පුළුවන් කියන සංවාදයකුත් ගියානේ. දැන් ඉන්දියාව පුද්ගලයන් 20 දෙනෙකුට මේ කොරෝනා එන්නත් වර්ග 2කින් මාත්‍රා ලබා දීම ආරම්භ කරලා තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් දෙන්නටයි ඉන්දියාව ඇතුළෙම නිෂ්පාදනය කරපු කොවැක්සින් දෙන්නටයි තමයි මෙහෙම ලබා දීලා තියෙන්නේ. මෙහෙම වැඩ කටයුත්තකුත් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒක අපිටත් අදාළව සාකච්ඡා කරපු නිසා යම් මතක් කිරීමක් කරේ. ඒත් එක්කම රුසියාවෙන් නිෂ්පාදනය කරපු ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 50,000ක් පහුගිය 27 වෙනිදා ආයේ ලංකාවට ලැබුණා. ඩුබායි ඉඳලා ආපු වහණ්ඩ ප්‍රවාහන යානයකින් තමයි ලැබුණේ. ඒවා අධිශීත කරන මගින් රාජ්‍ය ඖෂධ නිධිකරණ සංස්ථාවේ ගබඩා සංකීර්ණයට අරගෙන ගියායේ මොහොතේම ඊට පස්සේ ඒවා එන්නක් කිරීමේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම එන්නක් කරන්නේ මීළඟ අදියර කිහිපයක් යාපනයේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ආරම්භ කරන්න නියමිතයි කියලා යුද හමුදාපතිතුමා සඳහන් කළා. විශේෂයෙන් ස්පුට්නික් එන්නත මහනුවර දිස්ත්‍රික්කයට ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා වෙලා තිබුණා. ඒ වගේම රට ඇතුලේ සයිනෝෆාම් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීම ජුනි 8 වෙනිදා ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මේ ආකාරයෙන් එන්නක් කරන වැඩපිළිවෙල ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.
හොඳයි. ඒ අතරතුරේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මනෝජ්. පසුගිය සතියේ මැද භාගයේදී මේ ලංකාවට මේ කොවිෂීල්ඩ් එන්නත නියමිත මිල ගණන් වලට වඩා අධික මිල ගණන් නටතේ ලබා දෙන බව සහ ලබා දුන් බව, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය කොහොමද?
දැනට ලංකාවේ දෙවන මාත්‍රාව ලබා දෙන්න අශ්වසනිකා එන්නත ලබා ගන්න ලෝකයේ රටවල් කීපයක් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලය පත් කරපු ටෙන්ඩර් කමිටුවක්. මේ ටෙන්ඩර් කමිටුවක් පත් කරේ ඇස්ට්‍රාසෙනිකා එන්නත වැඩියෙන් ලබා ගන්න ගබඩා කරලා තියෙන රටවල් වලින් ඒ අතිරික්ත එන්නත් ලබා ගන්න පුළුවන් කියන එක හොයා බලන්න. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන ඉන්දියාවේ සීරම් ආයතනයත් එක්ක තායි සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද මේ සාකච්ඡා සාර්ථක වුණු බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ටිකක් ලංකාවෙන් වැඩි මිලක් මේ එන්නත සඳහා ලබා ගන්න උත්සාහ දරුවා කියලා වාර්තා වෙනවා. මේ හිඟවෙලා තියෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත ඒක මාත්‍රාවක්. මීට කලින් සීරම් ආයතනයේ ලංකාවට ලබලා දීලා තුනේ ඇමරිකන් ඩොලර් 5කට. ඒ වුණත් මේ වෙනකොට ඒක මාත්‍රාවකට ඇමරිකන් ඩොලර් 20ක මිලක් නියම කරලා තියෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ හිඟ මාත්‍රා ලබා ගැනීමේ උත්සාහය යම් ආකාරයකට අපහැරලා දාලා තියෙනවා කියලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් මේ කොවිඩ් කතාබහ අවසන් කරමු. තවත් පසුගිය සතියේදී උණුසුම් ප්‍රවෘත්තියක් සමගින් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක් එල්ල වුණා. උන්ගේ පවුල්වල උදවියට කොරෝනා එන්නත් 13,000ක ප්‍රමාණයක් පැහැරගත්තා කියලා, ඔවුන්ගේ පවුල්වල උදවියට සහ සමීප හිතවතුන්ට ලබා දීමට. මේ ප්‍රවෘත්තිය පිළිබඳව විශේෂම මහජනතාවේ තරම් කැමැත්තකින් පසුවන ආකාරයක් අපිට පෙනී ගියේ නැහැ. මනෝජ්, මේ කාරණාවේ ඇත්ත නැත්ත පිළිබඳව අපි කතා බහ කරමු.
ඔව්, මේ කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා සීමිත ප්‍රමාණයක් රට ඇතුළ තිබුණා. දෙවිඩි එන්නත විදිහට ලබා දෙන්න ඉන්න එන්නත් මාත්‍රා ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකයින්ගේ ඥාතීන්ට ලබා දීම පිළිබඳව රට ඇතුළ කතා වුණා. ඒ ප්‍රමාණය ලබා දුන්නා විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ දෙමව්පියන් නැතුරු කණ්ඩායම් වලට. ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අදහස් දක්වලා තිබුණා. ඔවුන් යම් ඉල්ලීමක් කරා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ අදාළ අනිකුත් ප්‍රමුඛ පෙළ සමාජිකයින්ට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන්න හැකියාවක් තියෙනවද කියලා බලන්න කියලා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් විදිහට ඒ පිළිබඳව වඩා සක්‍රීය මැදිහත්වීමක් ලබා ගැනීමෙන් ඒ කාර්යය ඉෂ්ට කරගත්තා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙක් පාර්ශ්වවලට එද නිලධාරීන්ගේ වෙන්න පුළුවන්, එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෙන්න පුළුවන්, එවැනි කණ්ඩායම් වලට ඉදිරියේදී රජය දෙවනි මාත්‍රාව ලබා දේවි, ඒක සම්පූර්ණ සෞඛ්‍ය සේවයට ලබා දෙන්න කියලා ඉල්ලපු ඉල්ලීමක්. නමුත් ඇතැම් වෘත්තීය සමිතිය ඒ සම්බන්ධයෙන් එතරම් සක්‍රියව කටයුතු නොකිරීම නිසා ඒ වෘත්තීය සමිතියට ඒ අවස්ථාව ලබා ගන්න බැරි වුණත් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට ලබා දීමේ කටයුත්ත සිද්ධ කරගත්තා කියලා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැත්තෙන් අදහසක් කොමින් සඳහන් කළා. ඔවුන් කිව්වා ඔවුන්ගේ පවුල්වල අයට විතරක් නෙමේ අනෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවුල්වල අයටත් ලබා දෙන්න කියන ඉල්ලීමයි කරේ. ඒක ලබා දිය යුතුයි, ඉදිරි රජය ලබා දෙයි. නමුත් සක්‍රියව ඔවුන් ලබාගත්තු මැදිහත්වීම් ප්‍රතිඵලයක් විදිහට මේක ලැබුණා කියන දේ තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් වුණේ.
අප ඊළඟ අවධානය යොමුවන්නේ පසුගිය සතියේදී පවා ලංකාවේ තවත් උණුසුම් මාතෘකාව බවට පත්වෙච්ච මේ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන්. මේ වන විට මෙය ජාත්‍යන්තරයේ පවා වාර්තාකරණයට ලක්ව තිබෙනවා. මනෝජ්, මේ වන විට මේ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය අපි දැනගන්නට කැමතියි.
මේ කොළඹ වරායට ආසන්නයේ ගිනිගත්තු මේ නැවේ බහාලුම් සියල්ලක්ම මේ වෙන විට ගිනිගෙන විනාශ වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොළඹ වරායට නාවික සැතපුම් 9 මාරක් විතර දුරින් තමයි මේ ගිනි ගැනීම සිද්ධ වුණේ. ඒත් එකම පහුගිය 25 වෙනිදා යම් පිපිරීමක් නැවේ මුල් වරට වාර්තා වුණා. ඒ අනුව නැවේ තිබුණු බහාලුම් කිහිපයක් මුහුදට වැටිලා තිබුණා. පස්සේ මේ වේගයෙන් පැතිරලා ගියපු ගින්න වරින් වර තවත් බහලු මූදට වැටෙන්න හේතුවක් වෙලා තිබුණා. මීටර 186ක් දිග, පළල 34ක් වෙන මේ නෞකාව පුරාම මේ ගින්න තිබුණු බව තමයි වාර්තා වුණේ. කොහොමුණත් නාවික පුවත් වාර්තා කරන ජාත්‍යන්තර ආයතනයක් සඳහන් කරලා තිබුණේ මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ රසායනික කාන්දුව ගැන මුලින්ම අඳුනාගෙන තියෙන්නේ ලංකාවට කිලෝමීටර 1000 ගණනක් ඈත අරාබි මූදේ කියලා. කොමුණත් මේ සිංගප්පූරු සමාගමකට අයිති නැව කොළඹ වරාය ආසන්නයට පැමිණෙන කලින් ඉන්දියාවේ සහ කටාර්වල වරායන් දෙකකට ඇතුල් වෙන්න උත්සාහ කරපු බවට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් ලංකාවේදී වරාය අධිකාරියෙන් විමසීමක් කරා. එහිදී වරාය අධිකාරිය සඳහන් කරේ මේ වරායන් දෙකටම, ඒ කියන්නේ ඉන්දියාවේ සහ කටාර්වල මේ නැව ගිහිල්ලා බහාලුම් ගොඩබෑම සහ පැටවීම සිද්ධ කරලා තියෙනවා. නමුත් රසායනික කාන්දුවක් එක බහලුමක තියෙනවා කියලා ඒ වෙනකොටත් අනාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා ඒ බහලු අදාළ වරායන්වල ආරක්ෂිත විදිහට ගොඩ බාන්න අවසර ඉල්ලලා තියෙනවා. නමුත් ඒක ඒ වරායන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රසායනික ද්‍රව්‍ය මෙහෙවීමේ විශේෂඥයෝ ඒ වරායන්වල නැහැ කියලා සඳහන් වෙච්ච නිසා. ඊට පස්සේ නැව තමන්ගේ ඊළඟ ගමනාන්තයට ගමන් ආරම්භ කරා කියලා තමයි මේ සිංගප්පූරු මව් සමාගමකුත් සඳහන් කරලා තිබුණේ. කොමුණත් නාවික පුවත් වාර්තා කරන ලෝකේ ප්‍රකට වෙබ් අඩවියකුත් අනාවරණයක් කරලා තිබුණා පහුගිය 27 වෙනිදා. ඔවුන් කියන්නේ ඉතාමත් අපරීක්ෂාකාරී විදිහට ඒවත් එක්කම ලාභදායි ඇසුරුම් ක්‍රමත් එක්ක තමයි මෙහි තියෙන බහාලුම් ගබඩා කරලා තිබුණේ. ඒ අනුව ඔවුන් ඒ කියන්නේ මේ නැවේ සාමාන්‍ය අධිකාරීවරයත් ඒ ගැන කියලා තිබුණා. ඔහු කියලා තිබුණා මේක තමන් විතරක් දැනගෙන හිටපු තත්ත්වයක් නෙමෙයි, ඒක රහසක් නෙමෙයි, තවත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා කියලා. මේ සම්බන්ධයෙන් අපි දැක්කා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියත් ප්‍රතිචාර දක්වනවා. ඔවුන් කිව්වේ මේ නැවේ රසායනික කාන්දුවක් තියෙනවා කියලා, නැව ලංකාවේ මුහුදු තීරයට ඇතුල් වෙන්න කලින් නිවැරදි තොරතුරු ලබා දීලා නැහැ කියලා. කොමුණක් දැනට මේ ගින්න පරීක්ෂා කරන්න නෙදර්ලන්තයේ පර්යේෂණ කණ්ඩායමකුත් ඇවිල්ලා තියෙනවා. 6 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම නෞකාව ආශ්‍රිත ප්‍රදේශයට ගිහිල්ලා වැඩිදුර නිරීක්ෂණ විමර්ශන කටයුතුත් සිද්ධ කරලා තියෙනවා.
ඔව්, පරිසර හානිය පිළිබඳව අපි කතා බහ කරමු තවදුරටත්. මනෝජ්, ඊට පෙර ආතුව ඊයේ දවසේදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් නිශාන්ත උළුගේතන්න මහතා මේ නැවේ තත්ත්වය පිළිබඳව අලුත්ම වාර්තාව මාධ්‍යට ගෙන හැරපෑවෙන්න මේ ආකාරයෙන්.
අද පාන්දර වෙනකොට නැවේ තත්ත්වය ඊට වඩා ගොඩක් හොඳයි. ඒකේ දුමාරයත් අඩුයි, ගින්නත් අඩුයි. මම හිතනවා තව දවස් කීපයක් යනකොට මේක සම්පූර්ණයෙන්ම පරිපත්තන පුළුවන්. දැනට තියෙන ගින්න මේ ආකාරයෙන්ම තිබුණත් කවදාවත් මේ නැව මේ ස්ථානයේදී මුදුපත් වෙන්නේ නැහැ.
හොඳයි මනෝජ්, අපි නැවතත් හැරෙමු මේ Pearl Express නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පරිසර හානිය සම්බන්ධයෙන් කතා බහ කරද්දී අපිට විවිධාකාරයේ ඡායාරූප, විවිධාකාරයේ රූප නැත්තම් වීඩියෝ අපිට මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා. මොන ආකාරයේ පරිසර හානියක්ද අපිට ඇස් දෙකට පේන්නට මේ වන විට සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. මේ වන විට පරිසර වේදීන්, පරිසර හිතකාමීන්, ඒ වගේම පරිසර සංවිධාන, විශේෂයෙන්ම ඔබ සඳහන් කරා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මේ ආයතනවල තීරණ තීන්දු කොහොමද මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන්නේ, සහ මේ වන විට වාර්තා වන කාරණා මොනවද ඒ සම්බන්ධයෙන්?
ඔව්, සාගර විද්‍යාඥයනුත් කියන්නේ මේ නැවේ ගින්නේ බලපෑම ලංකාවට දිගු කාලීන වෙල්ල වෙනවා කියලා. ඒක කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන කියන අවස්ථා තුනේදීම ඒ බලපෑම සිද්ධ වෙන්න පුළුවන් කියලාත් ඔවුන් කියන එකට හේතුව තමයි නැවේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන එක. නයිට්‍රික් අම්ලයේ ටොන් 25ක් මේ නැවේ තිබුණා කියලා මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. මේ වගේ විෂ රසායනික වල බලපෑම, ඒ රසායන විනාශ වෙන්න ගත වෙන කාලය වැඩි කියලා තමයි සාගර විද්‍යාඥයින් කියන්නේ. මෙවැනි රසායන පරිසරයට නිරාවරණය වුණාට පස්සේ ඒව ප්‍රතික්‍රියා කරන ආකාරයත් එක්ක ලංකාවේ පරිසර පද්ධතිය තෙල්ලවන බලපෑම තීරණය වෙනවා කියලා විද්‍යාඥයින් කියනවා. ඒත් එක්කම සාගර සත්ත්ව විද්‍යාඥයින් කියනවා මේ වගේ රසායනික ද්‍රව්‍ය නිසා මත්ස්‍ය ගහණයට වගේම සාගරයේ තියෙන ශුද්‍ර ජීවි ගහණයට බලපෑම එල් වෙනවා කියලා. විශේෂයෙන් කොරල් පර වගේ දේවල් වලට පවා මේ නැව තිබුණු ප්‍රදේශ ආශ්‍රිතව වෙරළ තීරයන්ට මැරුණු මසුන් ගොඩ ගහලා තිබුණා. ඒ මසුන් පරීක්ෂා කරද්දී ඔවුන්ගේ කරමල් වල ප්ලාස්ටික් කොටස් අංශු ඉර වෙලා තිබුණා කියලා වාර්තා වෙනවා. නාරායතනයත් ඒ බව සඳහන් කරලා තිබුණා. ඉතින් මේ පිටතර විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් ප්ලාස්ටික් අංශු වැඩියෙන් මේ මත්ස්‍ය ශරීරවලට ඇතුළු වීමේ අවදානමකුත් ඉදිරියේ පවතිනවා. ඒ අනුව මත්ස්‍ය ගහණයටත් හානි සිද්ධ වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව යම් මීට වන්දි ලබා ගැනීමටත් උත්සාහයක් කරනවා. ඒ කටයුතු දැනට ආරම්භ කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. කොමුනත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වුණු නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න මුහුද සීමාවේදී අනතුරට ලක් වුණා. මේ ඉන්ධන කාන්දුවෙන් සිද්ධ වුණු පරිසර හානිය වෙනුවෙන්, සමුද්‍රීය පරිසර හානිය වෙනුවෙන් රුපියල් බිලියන 3.4ක විතර මුදලක් අය කරගන්න නීතිපතිවරයා ආදාළ ලේඛන ඉදිරිපත් කරලා තිබුණා. මේ වෙනකොටත් ඒ නෞකාවේ අනතුරෙන් ලංකාවට රුපියල් මිලියන 452ක විතර මුදලක් අය වෙලා තියෙනවා. කපිතාන්වරයාගෙන් විතරක් අය කරගෙන තියෙනවා කියලා රුපියල් මිලියන 12ක් වාර්තා වුණා. ඇති එවැනි උත්සාහයක් තියෙනවා. ඊයේ දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නැවේ කපිතාන්වරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමකට ගිහිල්ලා තිබුණා. නමුත් අදාළ ලිපි ගොනු, එහෙම නැත්නම් මේ අදාළ ලියකිය පිළිවෙල අසම්පූර්ණ බවක් නිසා ඒක අද දිනයට කල් ගිහිල්ලා තිබුණා.
මේ Pearl Express නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ඒ වගේම අනෙකුත් පරිසර පද්ධති වලට සිද්ධ වෙන හානිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙන්න මේ ආකාරයෙන් මාධ්‍යට අදහස් දක්වා සිටියා.
මුහුදු පතුලට කිඳා බැස්ස මේ දැවුණු සහය වගේම ඝන අපද්‍රව්‍ය වලින් මේ වෙද්දි මුහුදු පතුලේ තියෙන සියලුම ජීවීන්, ඒ වගේම කොරල් පර තිබුණා නම් ඒවා, ඒ වගේම මුහුදු තුන වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. දැන් මේ වෙද්දි මුහුදු කැස් බෑවන්, ඒ වගේම මුහුදු පක්ෂීන් සහ ඒ වගේම ගොඩාක් මාළු වර්ග මේ වෙද්දි මැරිලා මේ වෙද්දි වෙරළට ගසාගෙන ඒමක් නිරීක්ෂණය කරනවා. මේ තත්ත්වය පහළ කළුතර ප්‍රදේශයේ සිත් කොළඹ, ඒ වගේම මීගමුව කල්පිටි දක්වා මේ තත්ත්වය නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ සතුන්ගේ ගොඩක් වෙලාවට ඇඟේ ඉතාමත් කළු පිච්චුණු වගේ කොටස්, ඒ වගේම ප්‍රදේශ බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේ සතුන් ගොඩක් තාපයට නිරාවරණය වුණා කියලා. අධික තාපයක් ජලයේ තිබුණා කියලා අපිට නිගමනය කරනවා. ඊට අමතරව මේ නැවෙන් නිකුත් වුණු විෂ සහිත දුම් රොටු නිසා ඉතාමත් වැඩි වායු දූෂණයක් වුණා කියලා අපි නිගමනය කරන යනුව මේ වායුව රට හරහා යෑමේදී අනිවාර්යෙන් ඒ කුරුණෑගල වගේ ප්‍රදේශවලදී පොළොට ආසන්නවෙන් ගමන් කරන තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතා සුළු අම්ලවැසික් තත්ත්වයක් ඇතිවීමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වායුව ආග්‍රහණය කිරීම හරහා අනිවාර්යෙන් ශ්වසන පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවක් ඇතිවීමේ හැකියාවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා.
අපි ඊළඟට තෝරගත්තේ තවත් උණුසුම් මාතෘකාවක්. පසුගිය සතියේ පුරාවටම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වගේම සාමාන්‍ය ජනතාව අතර පවා මේ කාරණාව පිළිබඳව ආන්දෝලනයට ලක් වුණා. විශේෂයෙන්ම මේ කොවිඩ් බරපතල තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට සහ තවත් රජයේ නිලධාරීන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සම්බන්ධයෙන් වාර්තා වුණු ප්‍රවෘත්තියට, විශේෂයෙන්ම වාහන 399ක් අනුමත කරන්නට ඔන්න මෙන්න තිබියදී එය මාධ්‍ය හරහා වාර්තා වීම නිසාවෙන් මේ වාහන ගෙන්වීම නවත්වීමට රජය තීරණය කළ ආකාරයක් තමයි අපිට ප්‍රවෘත්තිවලින් දැකගන්නට අහන්නට ලැබුණේ. මනෝජ් මම කැමති මුලින්ම ආණ්ඩුව පවසන ආකාරයට මේ යෝජනාව කාගේද කියලා දැනගන්නට.
ඔව්, මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරපු යෝජනාවක්. නමුත් පසුගිය අවසාන වශයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුණේ දුරස්ස ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේ. ඒ මොහොතේ කැබිනට් මණ්ඩලයත් තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සීමිත වාහන සංඛ්‍යාවක් හරි මේ වෙලාවේදී ගෙන්නන්න එපා කියලා යනු ඒ තීරණය මත මේ කැබිනට් පත්‍රිකාව ඉල්ලාස් කරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලයේම තීරණය මත අග්‍රාමාත්‍යවරයා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණා කියලා වාර්තා වෙන්නේ.
ඔව්, දැන් සාමාන්‍යයෙන් මෙවර වාහන ගෙන්වීම මීට පෙර වසරවල මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට වඩා වෙනස් ක්‍රමෝපායක් යටතේ තමයි කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම පර්මිට් එකට නැත්නම් බලපත්‍රයට වාහන ගෙන්වීම අතහැරලා දාලා මේ අපාර වාහන ගෙන්වීම මේ රජය යටතේ සිද්ධ කරන්න තමයි මේ යෝජනාවෙන් සලකා බලා තිබෙන්නේ. අපි ඒ ගැනත් කෙටි පැහැදිලි කිරීමක් කරමු.
ඔව්, දැන් මේ පර්මිට් එකට එහෙම නැත්නම් තීරුබදු නැතුව වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය සාවකාලිකව නතර කරලා තියෙනවා. ඒක මන්ත්‍රීවරුන්ටත් බලපාලා තියෙනවා. ඊට පස්සේ විකල්ප ක්‍රමයක් විදිහට මේ පිළිබඳව අවධානය යොමු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. රුපියල් බිලියන 3.7ක කල්බදු පහසුකම් යටතේ වාහන 399ක් ආනයනය කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඩබල් කැබ් 50ක්, ඒත් එක්කම තව ජලබවුස, ගිලන් රස මේවත් එක්ක 245ක් වන සුඛෝපභෝගී ජීප් රථ ඒ අතරට ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව වාහන 399ක් තමයි ගේන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් අවසාන වශයෙන් ඔවුන්ම තීරණය කරලා තියෙනවා මේ මතුවුණු තත්ත්වයනුත් එක්ක එය අත්හිටුවන්න ආනයනය කිරීම.
හොඳයි, දැන් විශේෂයෙන්ම මෙහිදී මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වුණා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට. කැබිනට් මාධ්‍ය හමුවේදී එක්තරා මාධ්‍යවේදියෙකු පසුගියදා ප්‍රශ්නයක් එල්ල කරා කැබිනට් මණ්ඩලයේ කැබිනට් ප්‍රකාශකවරුන්ට. මේ ලංකා බැංකුව තමයි මේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් LC ඕපන් කරලා තියෙන, නැත්නම් ණයවර ලිපි විවෘත කරලා තිබෙන්නේ. දැන් මේ වාහන ගෙන්වීම නවත්තලා තිබෙන, දැන් මේ වාහන ගත්තේ නැත්නම් ලංකා බැංකුව බ්ලැක් ලිස්ට් වෙනවා කියලා ඔහු ප්‍රශ්න කරනවා. එහිදී අමාත්‍ය උදය ගම්බන්පිල මහතා මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නේ.
අපිට ඇත්තම රටේ සිදුවෙන සීලුම දේවල් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකයන් විදියට අපිට පිළිතුරු දෙන්න හැකියාවක් නැහැ. මොකද ඒව ගැන නොදන්න කරුණු ගැන අපිට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වුණු දේවල් ගැන ඉතාම විශ්වාසයෙන් අපිට කරුණු දක්වන්න පුළුවන්. ඒ ගැන අපි හොඳින් අවබෝධයෙන් ඉන්නේ. ඒ වගේම අධ්‍යයනය කළා මෙතනට එන්නේ. නමුත් ඔබ මාධ්‍ය වේදීන් විදියට රටේ සිදුවන විවිධ දේවල් සොයාගෙන ඔබතුමාලගේ යුතුකම ඒක සොයාගත යුතුයි. හැබැයි ඔබ ඒ ආයතනයෙන් ඇහුවොත් ලංකා බැංකුවේ ණයවර ලිපි විවෘත කරලා තියෙන ආයතනයක් තියෙනවනේ, ආයතනයෙන් මොකද ඇයි මේක විවෘත කළා මෙච්චර කල් තියන් ඉන්නේ අනාදි වශයෙන් ඇහුවොත් උන්ට නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන් වේවි. ඒ ගැන කරුණු හරියට අධ්‍යයනයකින් තොරව අපිට පිළිතුරක් ලබා දීම අමාරුයි.
මනෝජ්, අපි අවසාන වශයෙන් කතා බහ කරමු මේ පොදු ජනතාවගේ හිත් තුළ තියෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. මේ වන විට ඔවුන් COVID-19 මේ බරපතල තත්ත්වය ලංකාවේ තිබියදී මේ ආකාරයේ වාහන ගෙන්වන්නේ ඇයි, වාහන ගෙන්වීමට තිබෙන හේතුව මොකක්ද, ඒ වාහන ගෙන්වීමට තිබෙන මුදල් වලින් ලංකාවට ගිලන් රථ කිහිපයක් මිලදී ගත්තා නම් හොඳයි කියලා විල්ලා යෝජනා කරනවා අපිට මාධ්‍ය හරහා අහන්නට දකින්න ලැබෙනවා. අපි කැමති පොඩ්ඩක් මේ ලංකාවේ ගිලන් රථ සම්බන්ධෙනුත් මෙහිදී වාර්තාවක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ වන විට සුවසැරිය ගිලන් රථ පිළිබඳව බොහෝ කතාබහ වෙනවා. දැන් ඇත්තටම ලංකාවේ ගිලන් රථ කීයක් තිබෙනවාද කියලා විල්ලා සංඛ්‍යාලේඛන වලින් දත්ත මගින් මේ වන විට අනාවරණය කරගන්නට අපහසු වුණත් මේ සුවසැරිය හරහා අපිට කොච්චරක් ගිලන් රථ ලැබුණාද සහ මේ වාහන 399ට සාපේක්ෂව ලංකාවේ ගිලන් රථ කොච්චර තිබෙනවාද කියලා අපි කෙටි සටහනක් ඉදිරිපත් කරමු.
ඔහුමතර ලංකාවේ රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ සහ සුවසැරියේ විශාල වශයෙන් ගිලන් රථ තියෙන්න පුළුවන්. නමුත් මේ වන විට ගිලන් රථවල අවශ්‍යතාව මතුවෙලා තිබෙනවා කොවිඩ් ආසාදුකින් පවා රෝහල්ගත කිරීමේදී විශේෂයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව පාවිච්චි කරනවා. දැනට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉන්දියාවේ ආධාරයක් විදිහට ලැබුණු ගිලන් රථ ප්‍රමාණය 297ක් මේ වන විට ගිලන් රථ තිබෙනවා. අපි දැක්කා මේ කොවිඩ් මර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය තවත් සුවසරියට ගිලන් රථ 112ක් මිලදී ගන්න ඉල්ලීම් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් යම් එකඟතාවකුත් ජනාධිපතිවරයා දැක්වුවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ 297 සුවසැරිය ගිලන් රට ඇණියට තමයි තවත් 112ක් ඉල්ලලා තිබුණේ. දැන් මේ කැබිනට් පත්‍රිකාවෙනුත් ගිලන් රට 50ක අවශ්‍යතාවය පිළිබඳව කියලා තිබුණා. ඊටමත් කෙටි කාලයකින් සුවසැරිය ප්‍රතිචාර දක්වනවා. මම හිතන්නේ එක ඇමතුමකින් අදාළ රෝගියා ළඟට යාමේ සාමාන්‍ය කාලයේ විනාඩි 13කටත් අඩු කාලයක් වාර්තා කරන්න එක ලෝක තත්ත්වයක් විනාඩි 13යි විනාඩි 13ට මඩක් අඩු තත්ත්වයක් තමයි සුවසැරිය පෙන්නුම් කරන්නේ. ඉතාමත් කාර්යක්ෂම සේවයක් ඒ හරහා ලැබෙනවා. රෝගීන් රෝහල්ගත කිරීමත් සිද්ධ කරනවා. එවෙන් විශාල ප්‍රතිශතයක් ටිකක් අස්සර ඒ කියන්නේ රෝගීන්ට අමාරු අවස්ථාවේ කරන ඉල්ලීම් මේවත් එක්ක බැලුවට පස්සේ තවදුරටත් ඒ ගිලන් රට ඇණිය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය තමයි සඳහන් වෙලා තිබුණේ. ඒකෙන් 50ක් තමයි මේ ඉල්ලීම් අතරට ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැනට 297ක් සෝසරි ගිලන් රට තියෙන බව වාර්තා වෙනවා.
හොඳ අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුමෙන් ශ්‍රී ලංකාවේ නව නීතිපතිවරයාගේ දිවුරුම් දීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල දලිවේරා මහතා පසුගියදා විශ්‍රාම ගත්තා. ඉතින් නව නීතිපතිවරයා දිවුරුම් දුන්නා මොහු කවුරුන්ද මොහුගේ පසුබිම කුමක්ද කියලා අපි අවසාන වශයෙන් කතා බහ කරමු.
නව නීතිපතිවරයා විදියට ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා පහුගිය 26 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. එතුමා අපේ රටේ 48 වෙනි නීතිපතිවරයා, නීති දෙපාර්තමේන්තුවේ අවුරුදු 34ක සේවා කාලයක්, ඒත් එක්කම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙක්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ඒත් එක්කම වැඩ බලන සොලිසිටර් ජෙනරාල් වගේ ධුරයන් ඔබවලා තියෙනවා. ඔහු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් තමයි නීතිවේදී උපාධිය අරගෙන තියෙන්නේ. ඔහු එංගලන්තයේ සහ වේල්සේ සොලිසිටර්වරයෙක් කියලා වාර්තා වෙනවා. 2014 නොවැම්බර් මාසේ තමයි ජනාධිපති නීතිඥවරයෙක් විදිහට දියුරුම් දීලා තියෙන්නේ. සිවිල් අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් තියෙන ඔහු දීර්ඝ කාලයක් අධිකරණවලත් පෙනී ඉඳලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් කටයුතු කරපු ඔහු ලංකාවේ 48 වෙනි නීතිපතිවරයා විදිහට පෞගේ දවසේ දියුරුම් දුන්නා. ඒත් එක්කම නීතියටම සම්බන්ධ තවත් කාරණයක් අතර මතු කරනවා. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. ඒකට විරෝධතා ගොනු කරනවා කියලා නීතිපතිවරයා පහුගිය 28 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා. මේ පෙත්සම පවත්වාගෙන යන්නේ අභියෝගයට ලක් කරලා සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයා සඳහන් කරලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සමන්ව නිදහස් කරන්න කියලා අතුරු නියෝගයක් නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඉතින් අපි ඒ අතරින් දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනකද සිල්වා මහත්මයා මේ පෙත්සම් විභාග කිරීමෙන් වලකින්න තීරණය කරලා තියෙනවා. පාස්කු ඉරිදා රස ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිෂමේ සභාපතිවරයා ලෙසට ඔහු කටයුතු කරපු නිසා මේ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාට එරෙහිව නිර්දේශ නිකුත් කරලා තියෙන නිසා මේ පෙත්සම විභාග කිරීමෙන් වැළකී ඉන්නවා කියලා ජනප්‍රිය සිල්වා විනිසුරුවරයාත් පෙන්වා දීලා තිබුණා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී SBS සිංහල ගුවන් විදුලිය සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සම්බන්ධවත හැමෙමු ගෙවිගෙනන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්බන්ධනය කරන ශ්‍රී ලංකාවේ පුවත් විමසුමත් සමගින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මගර, සුබ දවසක්. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.